जगदीप जन्मभूमि
जन्मभूमि एकसत श्रीलंका संगमिन.
This program maker is not available now, so we pause for a musical break.
හොඳයි අපි එහෙමනම් මම හිතන්නේ පොඩි තාක්ෂණ දුර්වලතාවයක් වුණා. ඇයි දන්නේ මේ අපි පටන් ගත්තට මේ වැඩ අපි මේ මෙම ආයතනයෙන් රෙකෝඩ් කරලා තියෙන වැඩසටහනක් ඒ උඩින් ගියා. නමුත් අපි දැන් වැඩසටහන කොහොමද ආරම්භ කරනවා? ඔබ දන්නවා මේ අදත් 2019 මැයි මාසයේ 22 දින බදාදා සුපුරුදු පරිදි නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සිට ප්ලැනට් FM 104.6 ගුවන් තරංග ඔස්සේ සෑම වදාදාකම රාත්‍රී 8:15ට ඔබේ නිවසට ගොඩ වෙන ජන්මභූමි ගුවන් විදුලි වැඩසටහනට. ඉතින් අපි දන්නවා මේ ලෝකී කොතන කෙලවරක හිටියත් ඔබ මේ හෝරාව බලාපොරොත්තුෙන් සිටින බව. ඉතින් සමහර වෙලාවට අපි දන්නවා දැන් ඔබ දන්නවා මේ මේ දාසල කිව්වොත් එහෙම මේ වෙසක් මාසේ එහෙම නැත්නම් දැන් සිරිපාද කාලේ අවසන් වෙනවා ලංකාවේ. ඒ වගේම මේ බොහෝ වෙලාවට දැන් අවාසනාවන්ත ලෙස අපි පස්සේ මේ විතර කතා කරනවා අපේ 21 වෙනිදා සිදු වුණු කුරිරු ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරීමෙන් සිද්ධියෙන් 300 ගාණක් ජීවිතක්ෂයටපත් වෙලා ඒ වෙච්ච සිද්ධිය නිසාම නිසරේ වෙසක් උත්සවය පුදුම විදිහට සාර්ථක වෙලා තියෙනවා මුළු ලෝකෙත් ලංකාවෙත්. හැම ගමක් ගස්සක් මුල්ලක් නෑ අර ගෙවල් දොරවල්. ඒ සමගම ත්‍රස්තවාදී නොවන අපිත් එක්ක කාලයක් ජීවත් වුණු මේ මුස්ලිම් ජනතාවත් මේ වෙසක් උත්සවවලට බොහෝ විදිහට සහභාගී වෙලා ඇත්තටම වුන් ඉතාලම කනගාටුනා. ඔබ දැක්කොත් අන්තර්ජාලයේ මේ වැඩසටහන් වලට කියලා තියෙනවා ඒගොල්ලන් කනගාටු වෙනවා මේ වගේ සිද්ධියක් වෙච්ච එක ගැන කියලා. පොඩ්ඩක් ඔය දෙන්නත් කතා කරොත් දැන් වෙසක් එක ගැන පොඩ්ඩක් මොකද අපි දැන් මේ මේ අපි දුවක් කැවිලි ඉන්නවා ඉමාෂා කොඩි දුවක්කු. ඉමාෂා මේ ඉගෙන ගන්නට ඇවිල්ලා තියෙන නීතිවේදිනියක් හැටියට මොකද masters of law කියන එකට. ඒ වගේම මෙයා අපි දැක්ක වේදිකාවේ කතා කරනවා අපි පහුගිය දවස්වල තිබුණු හෙළමිහිර වැඩසටහනේ. ඉතින් මම ඔය ඇයට ඇරවීමක් කරාම එයා ඉත සිතින් ඒකට කැමති වුණා. ඒ වගේම මේ වැඩ කරන ආකාරය භාෂා හුරුව ඒ හැම දෙයක්ම මේකට අවශ්‍යයි. අපි පොඩ්ඩක් දැන් ඉමාෂගෙන් අහන්න කැමතියි දැන් ඔබ දුටු නවසීලන්තයේ වෙසක් උත්සවය එකක් මේ කාලානුරූපව සහ දේශානුරූපව මොකද දැන් සාමාන්‍ය වෙසක් උත්සවයක් වුණත් මේ ටිකක් හොඳට තියෙනවා. නමුත් දැන් මේ සැරේ විශේෂත්වයක් තියෙනවානේ මොකද ලංකාවේ ප්‍රශ්නෙත් එක. දැන් ඇත්තම ඔබේ දෙමව්පියෝ නැත්නම් කවුරු හරි ඇහුවොත් මොකද්ද කියන්නේ මෙහි තිබුණු වෙසක් උත්සවය ගැන? මම ගීතයක් සූදානම් වෙනකම්.
බොහොම ස්තුතියි. එතෙකම අයිබෝවන් කියලා ප්‍රාර්ථනා කරනවා හැම කෙනෙක්ටම, ඔබ දෙපළටත් එක්කම ලංකාවාසී හැම කෙනෙක්ටම, නවසීලන්තේ නම් අපි වහන හැමෝටම, ලෝකේ පුරාම ඉඳන් අපි වහන හැමෝටම. ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. මම හිතන විදියට ඇත්ත වෙසක්, සැබෑ වෙසක් දැක්කේ මේ පාර කියලා හිතුණා. මෙහි වෙසක් මට අලුත්ම අත්දැකීමක්. මම වෙසක් උත්සවයකට මෙහි වෙසක් සමරන්න සහභාගි වෙලා තිබුණේ නැහැ කවදාවත්. ඒක නිසා මට මෙහි වෙසක් වලට වඩා මම වෙනස දැක්කේ ලංකාවේ වෙසක් වල. මොකද අම්මා තාත්තා අයියා මල්ලි හැමෝම මට කතා කරාම කිව්වේ වෙනද තියෙන පාරේ ඉන්න ඔලුබක්කවත් ඒ අර බුද්ධාගමෙන් එළියට ගිහිල්ලා තිබුණු සංකල්පයන් වලට වඩා බුද්ධාගම ඇතුළට ඇවිල්ලා පන්සලට ගිහිල්ලා සිල් සමාදන් වෙලා ඇත්ත වෙසක් තුල ජීවත් වෙන්න මිනිස්සුන්ට පුළුවන්කම ලැබුණා කියලා හිතනවා මේ වෙසක් එකේ. දන්සලක් වුණත් දන්සලේ සින්දු දාගෙන නටලා කරලා ඒ වෙසගේ තියෙන අරුත සුණු විසුණු කරන වෙසක් වලට නැතුව ඇත්තටම තව කෙනෙක්ට දෙයක් දීලා දීමෙන් සැනසෙන්න මිනිස්සුන්ගේ හිතට සතුටක් දෙන්න පන්සලට ගිහිල්ලා මලක් පහනක් පූජා කරන්න දන්සල් කන්න රැඩ හිට මෙහෙට දුවනවට වඩා පන්සලට යන්න තරුණ පරම්පරාව වැඩිහිටි පරම්පරාව හැමෝම එකතු වෙලා සැබෑ වෙසක් සමරුවා කියලා හිතනවා.
ඉතින් හොඳයි. අපි එහෙමනම් ඉස්සලම ගීතයකට සවන් දීලා ඉඳමු බලමු මේ ගීතය කවුද ගායනා කරන්නේ කියලා.
भगवतो अरहतो सम्मा
भगवतो अरहतो सम्मा
ඇතුළු පිරිස. ඉතින් වෙසක් පොය ගැන හැමදාම වෙසක් කාඩමේ ගීතය ඇහෙනවා. නමුත් කවදාවත් මේ ගීත අහලා අපිට ඇති වෙන්නේ නැහැ. ඒ සමගම අපි හිතමු මේ දැන් මෙන්න මේ සම්බුදු තෙමගුල් ගැන ලිපියක් අපිට ලැබුණා. කැලණි විශ්වවිද්‍යාලයේ නූතන භාෂාංශයේ චීන මහාචාර්ය ආචාර්ය රාජකීය පණ්ඩිත නැදලගමී තමදින්න හිමි තමයි මේ ලිපි ඉදිරිපත් කරලා තියෙන්නේ. අපමහා බෝසතුන් මෞකසින් බිහිවීම සම්මා සම්බුද්ධත්වයට පත්වීම බුදුරදුන් පිරිනිවන් පෑම සිද්ධ වුණේ වෙසක් පුන් පොහො දිනේක. අප තථාගත සම්මා සම්බුදුරජාන් වහන්සේ බුද්ධත්වයෙන් පස්සේ කිඹුල්ලත් නුවරට වැඩම කිරීම. එෙහිදී ශාක්‍යයන්ගේ මානෙ බෙදීමට යමා මහ පෙළඹර දැක්වීම වෙසක් පොහො දිනක සිදු වෙලා තියෙන්නේ. විජයගමුණු ලංකාවට පැමිණ සම මෙරට සිංහල ජාතිය ඇතිවීමත් දුටුගම්මුණු රජතුමා රුවන්වැලි සෑය ඉදිකිරීමට පටන් ගැනීමත් වෙසක් පොහො දිනකම තමයි සිද්ධ වෙලා තියෙන්නේ. සාරාසංක කල්ප ලක්ෂයක් පුරා බුද්ධකාරක පාරමිතා ධර්ම සම්පූර්ණ කළ අප මහා බෝධිසත්වෝ වෙස්සන්තර ආත්ම භාවිතයෙන් චුතවි තුසිත දෙව්ලොව සන්තුෂ්ත නම් විය දේවරජව උපදුණා. උන්වහන්සේට මිනිස් ලොව ඉපද සම්මා සම්බුද්ධත්වයට පත්වීම සඳහා කාලයේ උදා වී ඇති බව දුටු ද්‍රව්‍ය බ්‍රහ්මාදී වේ සඳහා මෙන්න මේ විදිහට ආරාධනා කළා. කාලෝ යන්තේ මහාවීර උපජ්ජ මාතු කුච්චියං සදේවකං තාරයන්තු බුද්ධස්සු අමතං පදං. මහාවීරයන්න් වහන්සේ දේව මිනිසුන් සහිත සත්වයින් සසර දුකින් එතර කිරීම පිණිස මිනිස් මෞගසක ඉපිද අමත මහා නිවන් ආබෝධ කරගැනීමට දැන් අවහන්සේට කාලය උදා වී තිනවා. ඉතින් මෙම ආරාධනාව කරුණාබර හදින් පිළිගත් බෝසත්රන් වහන්සේ සම්බුද්ධ සම්මත් සම්බුද්ධත්වයට සුදුසු කාලය දේශය දූපේ කුලේ මම මේ ඔක්කොම දිවසින් බැලුවා. ඒ විදිහට අදිමානසිකත්වයක් හොඳ හිතල දිවසින් බලන්න පුළුවන් ශක්තියක් උන්වහන්සේට තිබුණා. පරමායස අවුරුදු 100ක් වන මිනිස්ලෝ උසස් වූ ජම්බුද්ධිත්වේ බුද්ධිමතුන්ට නිවාස වූ මධ්‍යදේශයේ ශ්‍රේෂ්ඨ වූ ශාක්‍ය කුලී ශිලාදී ගුණෝපේත මහාමායාදේවියගේ කුස පිළිසිඳ ගැනීමට උන්වහන්සේ අධිෂ්ඨාන කරා. ඒ අනුව ඇසල පුන් පොහෝ දිනක මහා බෝසතන් වහන්සේ මහාමායාදේවියගේ කුස පිළිසිඳ ගත් අතර ඉන්පසු එළඹි වෙසක් පුන් පොහෝදා මහාමායාදේවිය සිය මව්පිය දකින්නට දෙව්දහ නුවරට යන ගමනේ ඉතා රමණීය වූ ලුම්බිණි නම් සල්වනයට ළඟාවීමත් සමගම උන්වහන්සේ මව්කුසින් බිහි වුණා. එලෙස වෙසක් පුන් පොහෝදා මව්කුසින් බිහි වූ බෝසතුන් බ්‍රහ්මයන් සිව දිනක විසින් රන්දැලකින් පිළිගත් අතර ඔවුන් ඇතින් සතරවරම් දෙවිවරුන් ඒ අය අතින් ඇමතිවරු පිළිගත්තා. ඇමතිවරුන්ගේ අතින් පොළොට බහිනට උන්වහන්සේ පය පිළිගැනීමට පොළොව පලාගෙන නෙළුම් මල් පැන නැගී හේයින් ඒ මත පියවර හතක් තබා අප බෝසතාණන් වහන්සේ මෙසේ වදාළසේක. මම ලොවට අග්‍ර වෙමි, මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි, ශ්‍රේෂ්ඨ වීම මේ මගේ අන්තිම ඉපදීමයි. මේන් පසු මට නැවත උපතක් නැත.
වෙසක් පොහෝ දිනක සිදු වූ මෙම ප්‍රතිහාරයෙන් පසු ඉතා අසාමාන්‍ය ගති දක්ෂණ වලින් එමි බෝසතාණන් වහන්සේ මුළු ලොවට පහනක්සේ බබලමින් වැඩෙන්නට වුණා. එසේ වැඩවියට පත් උන්වහන්සේ සොළොස්ත්‍රියට පත් වූ පසු යශෝදරා දේවිය සරණ පාවාගෙන රම්ම්‍ය, සුරම්ම්‍ය හා සුභ යන මාලිගා තුනේ දෙවියකු ලෙස කල්ගත කළසේක. මෙසේ සැප විඳින්නා වූ අප බෝසතාණන් වහන්සේ සියල්ල අනිත්‍ය වන ආකාරයේ අවබෝධ කරගනිමින් මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක් හා පැවිදිරුවක් යන සතර පෙර නිමිති දැක ගිහි ජීවිතයේ කල පිළිබඳ කලකිරි මහා නිෂ්ප්‍රියකරණය කර තවුස් පැවිද්දෙන් පැවිදි වූසේක. මෙසේ ගිහිගෙයින් නික්ම තවුස් පැවිද්දෙන් පැවිදිව වසර 6ක් මුළුල්ලේ ඉතාමත්ම දුෂ්කර ප්‍රතිඥාවක් අනුගමනය කළ අප බෝසතාණන් වහන්සේ එළඹුණු වෙසක් මස පුර තුදුස්සක දින රාත්‍රී කාලයේ සීන පහක් දුටු අතර ඒ සීනවල තේරුම් විමසා බලා තමන් ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධත්වයට පත්වන බව පසක් කොට ගත්තා. සුජාතා සිටු දියණිය විසින් පුදන ලද කිරිබිඳු දානේ පිළිගෙන නේරංජනා ගන්තරට වැඩම කර අදිෂ්ඨානයක් කළසේක. තමන් බුද්ධත්වයට පත්වන්නේ නම් සිය පාත්‍රයේ උඩුගම් බලා පාවිය යුතුයයි උන්වහන්සේ අදිෂ්ඨාන කර පාත්‍රයේ ගඟට දැමූ කල ඒ උඩුගම් බලා පාවෙන්නට වූ අතර ඒ දෙක සතුටු වී ජයශ්‍රී මහා බෝධින් වහන්සේ වෙත වැඩම කර අපරාජිත පරයන්කෙන් වැඩ සිටිසේක. මෙසේ වැඩ සිටින බෝසතුන් බියගැන්වීමට වසවර්ති මාරයා කුපමණ උත්සාහ කළත් එයින් පලක් නොවුතැන උන්වහන්සේ මාරයා තැතිගන්වා මාරසෙනග පළවා හැර අවසානයේදී චතුර්ථ දානයෙන් නැගී සිටි පුබ්බේනිවාසානස්ත ඥානය උපදවා ගත්තා. ඉන් අනතුරුව දිට්ටි විසුන්දිය, කංකා විතරණ විසුද්ධිය, පටිපදා ඥාන දස්සන විසුද්ධිය හා ඥාන දස්සන විසුද්ධිය ඇති කරගත් අප මහ බෝසතාණන් වහන්සේ අවසානයේ උතුම් වූ අරහත් මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කොට සම්මා සම්බුද්ධත්වයට පත් වූවා. මෙලෙස අප මහ බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වූයේ කලියුග වර්ෂයෙන් 2513 වූ වෙසක් පුර 15ක පොහෝ දා. මෙලෙස සම්මා සම්බුද්ධත්වයට පත් අප තිලෝගුරු සම්මා සමුදු රජාණන් වහන්සේ වසර 45ක් දෙව් මිනිසුන්ගේ යහපත සඳහා දහම් දෙසමින් මෙලව වැඩ සිටිසේක. ඒ විනිට උන්වහන්සේ 80 එළඹ සිටි. මාරයා උන්වහන්සේට පිරිනුවන් පානමෙන් ආරාධනාව පිළිගෙන විශාලා මහනුවර මහවනෙහි කූටාගාර ශාලාවට සියලු භික්ෂුන් රැස් කරවා අවසානයේදී මෙසේ වදාළසේක.
මහණෙනි, මම දැන් ඔබ අමතමි. සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය. අප්‍රමාදීව කටයුතු කරව. මේන් තුන් මසක් ගත වූ විට තථාගතයන්න් වහන්සේ පිරිනිවන් පාන්නේය. තුන් මාසයක් ගත වූ විට වෙසක් පුන් පොහෝ දින උදා විය. අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහත් වූ භික්ෂු පිරිසක් පිරිවරාගෙන කුසිනාරා නුවර උපවත්තන නම් වූ සාල වනෝද්‍යානයට වැඩම කොට එහි පනවන ලද ආසනයක සිංහසීයාවෙන් සැතපුණසේක. එසේ සැතපී සිටි බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරණුවන්ට ඉතා වටිනා අවවාද රැසක්ම ලබා දුන්සේක. මිහිදී උන්වහන්සේ තථාගතයන් වහන්සේ ආමිස පූජාවෙන් පුදනවට වඩා ප්‍රතිපත්ති පූජාවෙන් පිදීම උසස් බව වදාළසේක. තවද ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයෙක් විසින් දැකබලා සංවේගය ඇති කරගත යුතු ස්ථාන සතර ලෙස බෝසතාණන් වහන්සේ උපන් තැන, බුදු වූ තැන, දම්සක් පැවතුම් සුතුර දෙසූ තැන හා පිරිනිවන් පෑ තැන පෙන්වා දුන්සේක. මෙසේ භික්ෂුන් වහන්සේලාට අවසන් වශයෙන් අවවාද අනුශාසනා පැවැත් වූ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදින එනම් වෙසක් පුන් පොහෝ දින රාත්‍රී පශ්චිම යාමේහි තමන් වහන්සේ පිරිනිවන් පාන බව මල්ල රජදරුවන්ට දැනුම් දෙනමින් ආනන්ද තෙරුන් වහන්සේට වදාරා අවසන් බුද්ධ වචනය ප්‍රකාශ කළසේක. එනම් හන්දානි භික්කවේ ආමන්ත්‍යාමි වෝ වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත යනුවෙනි. මහණෙනි, මම දැන් නුඹලා ආමන්ත්‍රණය කරමි. සියලු සංස්කාරයෝ විනාශවන්නාහුය. අප්‍රමාදීව කටයුතු කරන්නයි දේශනා කළසේක. මෙසේ දේශනා කළ තථාගතයන්න් වහන්සේ පළමු කොට ප්‍රථම ධානයේ සිට නිරෝධ සමාපත්තිය දක්වාද, නිරෝධ සමාපත්තියේ සිට චතුර්ථ ධානය දක්වාද සමවැද එයින් නැගී නිරුපදිශේෂ ලෙස පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාවදාලසේක. මුළු ලොවම සොවින් ඇලලුණු ඒ මොහොතේ සංවේගයට පාත්‍ර ශක්‍ර දේවේන්ද්‍රයා අනිච්චාවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුච්ඡන්ති තේ සංගූ පස මෝසුකෝ යනුවෙන් ප්‍රකාශ කරති. මහා භයංකාර භූමි චලනයත් ඇතිවිය. ආකාශයේ අන්ධකාර වී මහා ගර්ජනාවක් ඇතිවිය.
Yeah, yeah, look at Venice. සියාදෝ නිර්මල පිවිතුරු චරිතවේ පවිටල් බොරුවල් කලසාදෝ අගතිය යුක්ති මාරුතේ ප්‍රාණ මවිත පවසනු මුවින් පොබේ බුද්ධං සරණං ගච්ඡාමි මවිත පවසනු මුවින් පොබේ බුද්ධං සරණං ගච්ඡාමි
හොඳයි. එදෙන් අපි ඇතර මේ ගීතය දන්නවා මේක ටිකක් තික ගීතයක්. ඒ වුණත් අපි ඔබට සෑහෙන ප්‍රමාණයක් ගීතෙන් භාගයක් බමන සමන් දෙන්න අවස්ථාව ලබා දුන්නා. ඉතින් මේ වෙසක් එකත් එක්ක කිව්වහම ඔබ දන්නවා මේ සිරිපාදේ. ඉතින් නැවතත් අපි කියන්නේ මේ වෙසක් එකට මේ සිංහල අවුරුද්දෙන් පස්සේ ඇති වෙච්ච ව්‍යසනය මම හිතන්නේ වෙසක් මාසය වෙනකොට සෑහෙනට අඩු වෙලා කියන විශේෂයෙන් මහජනයාගේ මහජනයා පුදුම විදිහට දැන් ඒකට මේ සහජීවනය කියන එක බොහෝ වෙලාවට තේරුම් අරන් අසල්වැසියෝ ඒ කාලයක් තිස්සේ ජීවත් වෙච්ච අසල්වැසියෝ ගැන බොහොම සුබවාදීව බලන්න පුරුදු වෙලා තියෙනවා. ඒත් ඔබ මම අද බැලුවා ඒ හඬපටේ ගන්න පුළුවන්ද කියලා. ඔබ මේ අන්තර්ජාලයේ මම දැක්කා මේ මුස්ලිම් ඉස්ලාමීය නිලධාරියෙක් බැංකු උගත් බැංකු නිලධාරියෙක් කතා කරලා තිබුණා. ඔහු කියලා තිබුණා ඔහුගේ පියා සිංහල බුද්ධාගම නෑ පියා මුස්ලිම් අම්මා සිංහල. ඊට පස්සේ මෙයා බුද්ධාගම තමයි තනි කර මේ අදහන්නේ ඒ බුද්ධාගම විදිහට ජීවත් වෙන්නේ. බඳලා ඉන්නේ කතෝලික ගෑනු ළමයෙක්. ඉතින් එයා බොහොම කියලා තිබුණා ඇයි මේ අපි සිංහල මේ අපි ලංකාවේ මේ විදිහට අපි ජීවත් වෙන්න නැන්නේ මේ විදිහටයි. මේ මොකද ආගම කියන එක තේරුම් ගත්තට මේ ජාතිය ආගම වෙනස් වුණාට අපි ජාතිය එකයි කියන එක. ඒ වගේම අද තවත් මුස්ලිම් මම හිතන්නේ මෞලව කෙනෙක් කතා කරලා ලොකු සාකච්ඡාවකදී බොහොම වේගෙන් එතුමා කතා කරේ අපි මේ ලංකාවේ බෞද්ධ රටේ විපදණ්ඩ අපිව ලැබීම ලොකු වාසනාවක් කියලා. මොකද අරාබිකරේ ඉඳන් ආපු මිනිස්සු සිංහල ගැහනුත් එක්ක සම්බන්ධ වෙලා අපිව මේ ලෝකෙට බිහි කරලා මේ අපිව දාලා ඒ අපිව හදා වඩා ගත්ත පෝෂණය කරේ සිංහල අම්මාවරු. ඒ සිංහලලේ අපේ ඇඟේ තියෙනවා. එතකොට අරාබියේ නෙවෙයි අපි මේ සිංහල. හැබැයි අපි එක එක්කෙනාගේ ප්‍රතිපත්ති අනුකූලව හින්දු ඉස්ලාම් බුද්ධාගම සහ කතෝලික විදිහට අදහනවා. බොහොම හැඟීම්බර කතාවක් ඇත්තටම. මේ ඔහු කියලා තිබුණේ අපි ඉදිරියටවත් කොහොමත් කිසි දෙයක් වෙන්න ඉඩ තියෙන්නේ අපි සිංහර රටේ ඉපදු සිංහලෝ කියලා. එතකොට පැහැදිලිම කිව්ව අපේ ඇඟේ
හෙලයෝ කියලා
කිව්වේ. ඔව් හෙලයෝ ඊළඟට සිංහල කියන්නේ සිහ කියන වචනේ අරාබි වචනයක් කියලා පැහැදිලි කරලා කිව්වා. සිහ කියන්නේ සිත සියලු දෙනාම හදවත බොහොම මේ මෘදු කියන අදහස. ඊළඟට සෙරෙන්ඩිප් කියන වචනයත් අරාබි භාෂාවෙන් ආපු වචනයක් කියලා තිබුණා. ඒක කියන්නේ මොකද්ද බුද්ධාගමේ හාමුදුරුවන්ගේ දූපත කියලා වගේ මට මතක විදියට. කොහොම වුණත් අපි ඇත්තටම කතා කරන මෙහෙම අපේ අපිටත් ප්‍රශ්න තියෙනවා නැති වෙනවා එහෙම නෙවෙයි. පොදුවේ කතා කරනකොට මුගක් මැදිස්සව මම හිතන්නේ අද මිනිස්සු මුගක් හිතන්න පුරුදු වෙලා ආවේගශීලීත්වය අඩු වෙලා ඒ මහත්ම ඇත්තම මේ අඬා කතා කරේ. මොකද අල්ලපු ගෙදරින් කෑම පිඟානක් ගෙනාවා. ඒ ළමයා මොනවත් බලන්නේ නැතුව තමයි ඒක දීලා ගියයි දුව තරහද කියලා ඇහුවලු. ඊට පස්සේ පාරේ මහරගම නාවින්න පාරේ යනකොට මේ ඒ මහත්තයට කතා කරලා තියෙනවා අඩෝ අපේ රට මේක කියලා ඒ විදිහට කුණු ආර්බෙන් බැලලා එහෙම කියලා. ඉතින් කොයි හැටි වෙතත් ඒක ඇති වුණා. නමුත් අපි ඒක නැවත ප්‍රශ්නයක් ඇති කරගන්න නැති විදිහට මිනිස්සු අපි දන්නා කියන හැම කෙනාටම අපිට මෙහෙ ඉඳන් උනත් කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඒක තමයි කරන්න ඕනේ. හොඳයි. ඊළඟට අපි මේ කතා කරන්න යන්නේ දැන් වෙසක් එක වෙනකොට අපි දන්නා මේ අපේ ඉතින් බුද්ධාගම කිව්වහම විශේෂයෙන් අපි බෞද්ධයෝ හැටියට දළදා මාලිගාව, ජයශ්‍රී මහ බෝධිය, ඊළඟට කැලණි විහාරය, මයංගනේ විහාරය, මුතියංගර විහාරය, ඔය හැම දෙයක්ම අපේ තියෙන එක එක මේ බෞද්ධ සිද්ධස්ථාන නැත්නම් ජයශ්‍රී මහ බෝධිය.
ඒ වගේ තමයි මේ වෙසක් කාලෙට කියන්නේ සමන් දෙවියන්ගේ සුදු යතා ඔබ දැකලා ඇති සිරිපා පුත්‍ර චිත්‍රපක චිත්‍රයක අඳිනකොට සුදු ඇතෙක් තමයි අර නෙළුම් මලක් තියාගෙන මේ මොකද්ද සිරිපාදර උඩින් ඉන්නේ ඉතින් මේ සිරිපතුර වඳින්නේ මේ කාලෙලු ලෝකයේ දීර්ඝතම කාලපාරාසයක් පවතින වන්දනාවාරයක් විදිහට සැලකෙන ශ්‍රීපාද වන්දනා සමය ගිවි ගියත් දෙසැම්බර් මාසෙ පටන් ගත්ත උඳුප්ප වෙනින් පටන් ගන්න අවසන් වෙන්නේ මාස 6කට පස්සේ ඊට පස්සේ සමනලා අඩවිය දීක කාලයට හුදකලා වෙනවා ඇත්තට මේකට හේතුව දේශගුණික කාලගුණික තත්ත්වයත් එක්ක සීතලයි ඒ වගේම කියනවා ඉතින් ඔය එකක් බොහොම මේ රහස් කතා තියෙනවා අහස් අහ විලා යන්න බෑ මිනිස්සු අතරමං වෙනවා ඒ වගේ කීක જાති කටපරිස්සම් කරගන්න ඕන විශේෂයෙන් ශ්‍රීපාද නගිනකොට ඒවා ඉතින් ශ්‍රීපාද වන්දනාවාරේ නිමා වුණාට පස්සේ ශ්‍රීපාද උඩමළුවේ තියෙන සදාතු කරඬුව සුමන සමන් දෙවියන්ගේ සඳුන්මුවා ප්‍රතිමාව ඇතුළු පූජාවතුන් චාරිත්‍රානුකූලව සමන්ගිරියට පහළට වැඩම කිරීමත් සමග මේක අවසන් වෙන්නේ මේ ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ කරද්දී සුවිශේෂි වත්පිළිවෙත් රසක් තියෙනවා වන්දනාවාරේ නිමාවට පත්වන්නේ එවිනෙම සුවිශේෂි චාරිත්‍ර වාරිත්‍ර රසක් ඉටු කිරීමෙන් පස්සේ ශ්‍රීපාද ස්ථානයේ හයිට සම්බන්ධ කටයුතු සියල්ලම ශ්‍රීපාද ස්ථානාධිපති නායමයන්ගේ අනුශාසනා පරිදි උඩමළුවේ භාරකාර හිමියන් හා තේවා භාර හිමිවරුන්ගේ මුලිකත්වයෙන් තමයි සිද්ධ වෙන්නේ ඉතින් මීට අමතරව උඩමළුවේ රාජකාරී ඉටුකරන රාජකාරීකරුවන් 15 දෙනෙක් පමණ කටයුතු කරනවා සෑම අවුරුද්දකම වෙසක් පුන් පොහේ නිමාවට පත් වෙද්දී ශ්‍රීපාද ස්ථානාධිපති නාහිමියෝ වන්දනාවාරය අවසන් කිරීම සඳහා උඩමළුවට වැඩම කරනවා. වෙසක් පොහෝ දිනේට පසු දින අලියන් කාලේ ශ්‍රීපාද නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නය ශ්‍රීපාද පද්මය අසලට වැඩම කරනවා. ඒදී විශේෂ ගිලන්පස බුද්ධ පූජාවක් පැවැත්වෙනවා. ඊන් පස්සේ උඩමළුවේ සමන් දේවාලයේදී විශේෂ දේව පූජාවක් පැවැත්වෙනවා. මේ අවස්ථාව වන්දනාවාරය තුළ උඩමළුවේ සිදුවන අවසන් ආගමික කටයුත්ත. අනතුරු උඩමළුවේ වෙසෙන හේවිසි වාදකයන් මඟුල් බෙර වාදනය හා තේවා බෙර වාදනයක් කිරීම පැරණි චාරිත්‍රයක්. ඉතින් මේකෙන් අදහස් කරන්නේ අපි ඉස්සර අපි දන්නේ නැහැ අතන මං හිතන්නේ දැන් අපි මේ මූකුරා ගියා වහන ධර්ම කතා අරමතේ ගිතෙන්නේ මේ දැන් සිරිපාදින් දැන් හේවිසනාදී දෙනවා කියන්නේ මේක කියනවනේ අර බඹලෝගෙට ඉඳන් ඇහෙනවා කියලා. මේ සද්ද තමයි මේ පණිවිඩින් කියන. එතකොට මේ අපි මේ කියන විදිහට දෙවිවරුන්ට දිව්‍ය ලෝකෙන දෙවිවරුන්ට ඇහෙන ඕන අද සිරිපාදේ වන්දනාවාර ඉවරයි. මේ පණිවිඩ දෙන්න මේ හඬින් දැන් ඇත්තරම ඔවත් අනුශාසිතේ මම දැන් මුළු ලංකාවේ කොච්චර තැන්වල මල් පූජා කරනවද හඳුන් කුරු පූජා කරනවද ඊට පස්සේ හේවිසි නාදනය කරන දැන් මාලිගාවේ වුණත් ඔව් ඉතින් ඒවා පිටින්නේ ඉතින් තේවා බෙර වැයෙන් පස්සේ වැතිමඳුන්ට උඩමණ්ඩලට ඇතුළු වීම තහනම් අනතුරු ශ්‍රීපාද නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නය සෙත් පිරිත් දේශනාවක් පවත්වද්දී උඩමළුවේ කපු මහත්තුරුන් හා රාජකරුවෝ වන්දනාවාරයේ නිමාවට පත් කිරීමේ චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීමට පෙළ ගැහිලා ඉන්නේ
සෙත් පිරිත් දේශනාවෙන් පසු එළඹෙන සුබ නැකතිය මුලින්ම උඩමළුවේ තැන්පත් කර ඇති සදාදුක කරඬුව පිටතට වැඩම කරනවා. ඉන්පසුව සමන් දේව ප්‍රතිමා සහ දේවාභරණද පිටතට වැඩම කරනවා. ශ්‍රීපාද පද්මයට හියලින් ඉදිකර තිබෙන රන් පියස්සේ කොත් වහන්සේ දෙනමද ඉන්පසු එම ස්ථානවලින් ඉවත් කෙරෙනවා. ශ්‍රීපාද පද්මේ සුවඳ පැනින් දෝවණය කරනු ලබන්නේ ඉන්පසුවයි. මේ සඳහා සුවඳ ද්‍රව්‍ය රසක් මුසු කළ පෙන් කල හතක් යොදාගනු ලබනවා. ශ්‍රීපාද පත්මේ දෝවණය කර පිටට ගලා යන ජලය රැස්ව සිටින බැතිමතුන් බෝතල් ආදියට රැස් කරගනු ලබනවා. මෙම ජලය අමා පෙන් නමින් හැඳින්වෙනවා. ඒවා පානීය කිරීමෙන් හා ඉසගැල්වීමෙන් නිරෝගී භාවය ලැබෙන බවට විශ්වාසයක් පවතිනවා. පිටතට වැඩම කර වූ පූජා වස්තුන් උඩමළුවෙන් පහත මළුවට වැඩමවා හේ විසිහා සාදුනාද මැද්දේම අලංකාර රන් සිවිලි සහිත දෝලා දෙකක තැම්පත් කරනවා. මේ කටයුතුත් සමග ශ්‍රීපාද උඩමළුවේ හඳුන් කුටියේ දොරගුළු වැසෙනවා. සමන් දේවාලයේද වසා දමා දොරගුළු දමනු ලබනවා. ඉන්පසු දේවාභරණ සහිත දෝලාවන් පෙරටු කරගත් පෙරහර උඩමළුවෙන් පහළට ගමන් අරඹන්නේ වෙසක් සඳ කිරණින් සමනල අදවිය ආලෝකමත් වෙද්දී. සදාතුක කරඬුව සමන් දේව ප්‍රතිමාව සහිත පූජා වස්තුන් සමග සමන්ගිරින් පහළට වැඩම කිරීමත් සමගම ශ්‍රීපාද උඩමළුව සම්පූර්ණයෙන්ම ජනශූන්‍ය කලාපයක් බවට පත් වෙනවා. අවාර සමයේදී ශ්‍රීපාදස්ථානයේ පහළ මළුවේ රැඳී සිටින්නේ ශ්‍රීපාද මුරකරුවන් කීප දෙනා පමණයි. වන්දනාවාරයේ නිමවීමෙන් පසු ශ්‍රීපාද අදවියේ සියලු මාර්ගලව විදුලිය විසන්ධි කෙරෙනවා. උඩමළුවේ ශ්‍රීපාද පත්මේ අසල විදුලි බුබුලු කීපයක් කැරෙන්නට අනෙක් ස්ථානවල විදුලි බුබුලු හා විදුලි රැහෙන් පවා ගලවා ඉවත් කෙරෙනවා. මස්කිලියේ විදුලි ඉංජිනේරු කාර්යාලය මගින් හැටන් මාර්ගයේ විදුලිය විසන්දු කරන ලබනවා. රජමාවතී විදුලිය විසන්දු කරන ලබන්නේ හැලියගොඩ රත්නපුර විදුලි ඉංජිනේරු කාර්යාලය මගින්. පුරා 6 මාසික කාලයක් තිස්සේ විදුලි ආලෝකයෙන් ඒකාලක වූ සමනල අඩවිය ඉන්පසු අඳුරේ ගිලෙනය. ජල සැපයුම තාවකාලිකව නතර කෙරෙනවා. පුරා 6 මාසික කාලයක් තිස්සේ අතුරක් නැවතිව බතිමතුන්ගේ අත්වල පිරිත් නූල් ගැට ගැසෙන බාරහාර ඔප්පු කරවන පන්සල්ලා දේවාල ගණනාවක් ශ්‍රීපාද අදවියේ තිබුණද වන්දනා වාරයේ අවසන් වෙද්දීම එම ස්ථානද වැසී යනවා.
මෙවයි වාසය කරන භික්ෂුන් වහන්සේද නැවත සිරිපා අඩවියට පැමිණෙන්නේ යලි වන්දනා වාරය ආරම්භ වීමෙන් පසුව. සිරිපා වන්දනා සමය නිමාවට පත්වීමත් සමගම සිරිපා අඩවිය කිලිබිමක් කරගන්න පිරිසකුත් ඉන්නවා. ඒ තමයි වනසතුන්. මාස 6ක පමණ කාලයක් බැතිමතුන්ගෙන් සහ වෙළෙන්දන්ගෙන් පිරීලා පවතින සමනල අඩවියේ වෙසෙන සතුන්ට උපරිම නිදහස ලැබෙන්නේ වර්ෂාවත් එක්ක බොහොම කොළපාටින් අලංකාර වෙලා තියෙන අවාර සමය ලැබීමත් සමග. ශ්‍රීපාද අඩවිය පිළිබඳ අචල භක්තියකින් පසු වූ ගැමි බෞද්ධයා අවාර සමය හඳුන්වන්නේ සතා සිව්පාව සිරිපතුල වඳින කාලය ලෙස. මට මතකයි ඉස්සර අපි දකිනව කහපාට සමනල්ලු පිරිලා සිරිපාද වඳින්න යනවා. හැබැයි අත්‍තරම අපි දැන් දකින්නේ නැහැ නේ කහපාට සමනල්ලු එහෙම
යනවා. මම හිතන්නේ දැන් ඒ කාලගුණයත් එක්ක වෙනස් වෙලා වෙන්න ඇති. කොහොම වුණත් ඒක මේ මල් සමනල්ලු හින්දානේ අත්‍තරම සිරිපාද හොයාගෙන තියෙන්නේ. ඒ කියන්නේ සමනල්ලු ගිහිල්ලා තියෙනවා අර මල් කඩන්ඩ කවුද මේ කවුරේ සුදු ඇඳගත්තු කාන්තාවක් ඇවිල්ලා මල් කඩනකොට ඒ මල්වත් හොයාගෙන රජ කෙනෙක් ගිහිල්ලා මේ සිරිපාදේ හොයාගෙන තියෙන සිරිපාද වඳින්න මල් කඩනකොට
මම ඒක තව දැනගෙන ඉන්නේ නැහැ. මම සතුටුයි ඒක දැනගත්ත එක. සමන්ගිරට අධිපති සුමන සමන් දෙවියන්ගේ වාහනය වන සුදුවතා ශ්‍රීපාද පත්මය වන්දනා කරන්නේ අවාර සමය එළඹීමත් සමග බව තමයි පැරන්නන්ගේ විශ්වාසය. එදා ගැමියන් අවාර සමයේදී සමනල අඩවියට නොපැමිණියේ මේ කාලය තුලදී වගවලසුන් සතාසිව්පාවුන් මෙන්ම විසකුරු සර්පයින්ද බහුලව සැරිසරන නිසා. වන්දනා සමයේදී පමණක් නොව අවාර සමයේදීද 10-15 වතාවක් ශ්‍රීපාද ස්ථානය වෙත ගමන් කර එහි ආරක්ෂාව පිළිබඳ සොයා බැලීම වර්තමාන ශ්‍රීපාද ස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින නාහිමියන්ගේ සිරිත. ශ්‍රීපාද වන්දනා වාරයේ නිමාව පිළිබඳ ශ්‍රීපාද ස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින නාහිමියන් අදහස් දැක්වේ මෙන්න මෙහෙම. වෙසක් පොහොයෙන් පස්සේ වන්දනා සමය නිමා වුවත් අපි පුදු පූජාවන් වල අඩුවක් කරන්නේ නැහැ. අවාර මාස 6දීම ගල්පොත්තාව පන්සලේදී තේවාව සිදු කරනවා. ඊට අමතරව පසළොස්වක පෝයට ශ්‍රීපාද උඩමළුවේ වතාවත් කරනවා. ආචාර කාලයේදී අවාර කාලයේදී තමයි උඩමළුවේ හා ගමන් මාර්ගවල සංවර්ධන කටයුතු පටන් ගන්නෙ. බැතිමතුන් නැති නිසා ඉදිකිරීම කරන්න පහසුයි. අවාර සමයේදී සමනල අඩවිය තුල පාරිසරික වෙනස්කම් බොහොමයි. වනසතුන් බහුලයි. ඒ වගේම වචනයෙන් කියන්න බැරි අදෘශ්‍යමාන බලවේග රසක් මේ කාලේ ක්‍රියාත්මක වෙනවා. අධික වර්ෂාව, අකුණු ගැසීම්, සුලංකෝඩ, මීදුම වගේ පාරිසරික විපර්යාසයත් මේ කාලය තුල සිදුවෙනවා. මේ බව දැනගෙන තමයි අපේ පැරණි අය අවාරය වන්දනාවට නුසුදුසු බව පැවසුවේ. අපිට ස්වභාව ධර්මයට එරෙහිව යන්න බෑ. ඊට යටත් විය යුතුයි. අවාර කාලයේ සමනල අඩවියට එන අය විවිධ ගැහැටවලට ලක් වෙනවා. දියේ ගිලෙනවා, සීතලෙන් මිය යනවා, සතුන්ගේ ප්‍රහාරවලට ලක් වෙනවා. මේ බව තේරුම් ගත යුතුයි. පුදුමිමේ ගෞරවය වගේම පරිසර සුන්දරත්වය ගැනත් අපි හිතන්න ඕන. මෙවර ශ්‍රීපාද වන්දනා වාරය සාර්ථක කර ගැනීමට සහයෝගය දක්වූ සියලු දෙනාටම පුණ්‍යානුමෝදනාවක් කරනවා. තෙරුවන් සරණයි, සමන් දෙවි පිහිටයි කියලා හමුදුරුව මේ කතාව එතුමන් උන්වහන්සේගේ අදහස් පළ කරනවා. ඇත්තටම කොච්චර අපූරු තැනක් වුණත් අපේ අය වන්දනා කරද්දී සමහර වෙලාවට පුංචි පුංචි අඩුපාඩුකම් වෙනවා. එහෙම නොකළ යුතුයි නේද?
ඔව් අනිවාර්යයෙන්ම.
හොඳයි. එමනම් අපි තවත් ගීතයකට සමන් දෙමු.
සරණං ගච්ඡාමි
මේ ගීතය පදරචනය ආචාර්ය වවුලුගිරියේ විජේරත්න, ගායනය විශාරද තිස්ස ජයවර්ධන සමග විශාරද කුමාරි මුලේ උඩ ආරච්චිගි.
மனம் கலங்குமோ Thank you.
தினம் கலங்குமோ துவேசம் மடமை நனைக்குமோ தூய உள்ளம் சிதையுமோ கூறும் போது வாயார் தூய உள்ளம் சிதையுமோ கூறும் போது வாயார் புத்தம் சரணம் கச்சாமி தம்மம் சரணம் கச்சாமி சங்கம் சரணம் கச்சாமி கெடுக்கப்பட்டு கொடுரம் பொறாமை போஷணையில் இம்சை தும்பம் கொடுக்கப்பட்டு மனிதன் விலங்கென மாறுமோ விஷமுள்ள நாகம் போலவே மனிதர்கள் வேஷம் போடுகையில் கூறும் போது சரணம் கச்சாமி கூறும் போது புத்தம் சரணம் கச்சாமி புத்தம் சரணம் கச்சாமி தம்மம் சரணம் கச்சாமி சங்கம் சரணம் கச்சாமி துயரத்தால் மூழ்கி போகுமோ உண்மை உலகம் அழியுமோ புனித தூய உன்வாழ்க்கை பாவம் பொய்யால் அழுக்காகுமோ தவறு புயலினிலே பிரானன் அதிர்திடுமோ கூறும் போது உண்மாயா புத்தம் சரணம் கச்சாமி கூறும் போது உண்மாயா புத்தம் சரணம் கச்சாமி புத்தம் சரணம் கச்சாமி கச்சாமி சங்கம் சரணம் கச்சாமி
කලින් අර ගීතේ වගේම ඔබ දැන් දන්නවා මේ අල්හාජ් මොහිදින් බෙක් ගායනා කරපු මේ මුල් ගීතේට ගමිල බසින් පදරචනය කරලා මෙම ගීතයේ අපි හුඟක් වෙලාවට මේක මම හිතන්නේ අද කාලයට ගැලපෙනවා මේ මේ රටේ ඇත්තටම ප්‍රශ්න තියෙන වෙලාවට ඒ වගේම නියම විදිහට අපි දන්නවා ද්‍රවිඩ පුද්ගලයෝ ගොඩක් ඉන්නවා බුද්ධාගම අදහන විශේෂයෙන් ලංකාවේ උතුරු පළාතේ ඒගොල්ලන් උනත් මේක හිතර වැදෙනවා දෙමළ භාෂාවෙන් කියනකොට අපිට අපිට හුරු අපි ගාතාවක් උනත් අපිට හුරු භාෂාවෙන් ඉංග්‍රීසියෙන් කියන වඩා පාලියෙන් හරි නැත්නම් සිංහල කාරින් ගොතම අපිට ඒක දැනෙන්නේ එහෙම නේද
හිතට වදිනා නේද එහෙම කියනකොට
ඉතින් බලන්න මේ සංගීත මේ 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 තුන් දෙනා කරලා තියෙන වැඩේ බොහොම හොඳ වැඩක් මොකද මේ මේක පද රචනය කරලා තියෙන්නේ වවුලුගිරියේ විජේරත්න ආචාර්ය ඒ වගේම ගායනා කරේ තිස්ස ජයවර්ධන විචාරද සහ විචාරද කුමාරි මුලේගොඩ ආරච්චි
කියන්නේ
තුන් දෙනාම සිංහල වශයෙන් කතා කරන අය. ඔව්. ඉතින් ඒ වගේම තමයි අපිට මහිතන්නේ ඒ ගායනයේ වෙනසක් දැනෙන්නෙත් නෑ. කොහොම වුණත් අපි නැවතත් අපි අසන්නන්න මතක් කරන්න කැමති ඔබ මේ සවන් දෙමින් සිටින්නේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සිට ප්ලැනටි FM 104.6 ගුවන් තරංග ඔස්සේ සෑම බදාදාකම රාත්‍රී 8:15ට ගුවන්ටම සුවන ජන්මභූමි ගුවන් විදුලි වැඩසටහනටයි. දැන් ඔබට සතියක් මුළුල්ලේම www.planetorio.org.nz/janmabhoomi web අඩවියෝසේ සතියක් මුළුල්ලේ ඔබට සවන් දිය හැකි. පූර්ණ අනුග්‍රහය එක්සත් ශ්‍රී ලංකා සංගමය ඕක්ලන්ඩ්. හොඳයි. අපි එහෙමනම් දැන් මේ තව කතාවක් තියෙන දැන් අද දවසේ දැන් කොහොමද මේ මේකත් අපේ සාමාන්‍යයෙන් කතාවට යන දෙයක්. ඉතින් අපි බලමු මේ මේකේ මොනවද කියලා දැන් අහලා තියෙනවද ඕගොල්ලන්? මේ හැම අපි දැන් කටවචනෙට කියනවා අනේ මං මේ මේ බොහොම සන්තෝෂෙන් නම් මේ ලිපි ලියලා තියෙන්නේ වත්තේගම හිටපු අධ්‍යාපන කලාප අධ්‍යක්ෂ SK ජයවර්ධන මහත්මයා මේ මහත්මයා අපේ බල්ල මධ්‍ය මහාවිද්‍යාලයේ උසස් පෙළ පන්ති වලට උගන්වපු ඉතාමත් දක්ෂ ලේකකෙක් ඔහු ලියලා තියෙනවා මේ ඉමේෂ අහලා තියෙනවද මේ එක එක උපමාවලට කියනවා දඹුලුත් ගිහිල්ලා තලගොයිත් මරාගෙන යනවා කියලා කතාවක් අහලා තියෙනවද?
අහලා තියෙනවා.
ඒක ඒ වගේ දේවල් වලට උපමා කරන්නේ මොන විදිහට කියලා ඔයාලට තේරෙනවද?
මම දන්න තරමින් නම් එකපාර වැඩ දෙක තුනක් කරගෙන එක ගලින් කුරුළු දෙන්නෙක් වගේ යන කතාවක්.
ඒ කියන්නේ ඒක අදහස. ඒ කියන්නේ දඹුල්ල යන ගමන් ඒ සම්පූර්ණ ගිහිල්ලා අර වැඩෙත් කරගෙන ඒ කියන්නේ එතකොට සමහර වෙලාවට ඒක දකින්නේ මේ තියෙන වැඩේ හරියට කරන්නේ නැතුව තවත් පටලවා ගත්තාම සමහර එහෙම දේවල් සිද්ධ වෙනවා. දැන් සමහර වෙලාවට මේ ගමන් විමන් යනට උනත් අපි මේ පවුලේ උදවිය වෙනත් කට්ටියක මේ කී සමහරට මම ගණේ පොඩක් උත නවත්තන්න මේ වැඩත් මම කිව්වම අර බලාපොරොත්තු දේ සිද්ධ වෙන්නේ. නමුත් දැන් මේක ඇත්තට මොකද්ද කියන එක තමයි මේ ජයවර්ධන මහත්මයා මේ ලිපියෙන් අපිට දීලා තියෙන්නේ. මේක මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ මාතනේ නගරේ ඉඳලා කිලෝමීටර් 48ක් දුරින් තමයි 23 ගල්තලාවක මේ රංගිරි දඹුල්ල පිහිටලා තින්නේ. මේ ලෙන් විහාරේ ප්‍රධාන ලෙන් පහකින් යුක්තයි. මේක සාමාන්‍ය ඕනම සංචාරකයෙක් දේශීය විදේශීය යන තැනක්. ගිහිල්ලා පූජා කරන තැන. පරිවාර ගල්ලෙන් 100කට වඩා ගල්තලා පුරා කැලෑව මැද විසිරලා තින්නේ. ද්‍රවිඩයන් අතින් පෙරදි කාලයක් වනගතව ජීවත් වූ වලගම්බා රජු දඹුල්ලේ සැඟවි ජීවත් වූ බව ජනකතාවල කියවෙන්නේ. මහාවංශය කියන වෙස්සගිරිය කියලා කියන්නේ දඹුල විහාරයේ බව සංස්කෘතික දෙපාර්තමේන්තුවේ වෙසක් කලාපෙට ඉංග්‍රීසි භාෂාවෙන් ලිපියක් සපයමින් මහාචාර්ය පරණවිතාන පෙන්වා දීලා තියෙනවා. දඹුල ස්වභාව ධර්මයේ අතිශය චමත්කාර ජනක නිර්මාණයක්. පොළොන්නරුවේ රජකළ නිසංකමල්ල රජු ක්‍රිස්තු වර්ෂ 1153 දා 1187 දඹුල විහාරයේ බුදු පිළිමවල රත්‍රන් ආලේප කළ බැවින් ඉන්පසු එම විහාරයේ රන්ගිරි දඹුල නමින් ප්‍රසිද්ධ වුණේ. දඹුල විජයවතරණ කාලයටත් වඩා පැරණි ශිෂ්ටාචාරයක් පැතිර තිබු බවක දඹුල්ලේ ඉබ්බන්කටුව ගලේවිල නුදුරු ඇවරිය පතහා ගලේවිල නුදුරු බේලිය කන්දන ප්‍රාග්මානව සූසාන භූමියලින් පෙනියනවලු. වටවන්දනායගේ පැරණි සිංහලයන්ගේ වැදගත් පූජා භූමියක් උනේ රංගිරි දඹුල්ල. දඹුල්ල ප්‍රධාන ගල්ලෙන තුල දැවැන්ත සැතපෙන බුදු පිළිමය හා ගල්ලෙන මුදුනින් ගල් පාත්‍රයට එකතු වෙන ජල බිඳු වැදගත් වෙනවා. ඉතින් මේක වෙනකොට මට පොඩි විහිළු කතාවක් තියෙනවා. මම හිතනවා මේ අපි අසන්න ඔයකට අමනාප වෙන්නේ නැති වෙයි. දැන් මේ විදේශිකයෝ එනකොට විදේශිකයෝ අඳගහන අපි ලංකාවේ මේ මාර්ග පෙන්වන්න යනවනේ. ඉතින් දන්න ඉංග්‍රීසියෙන් කතා කර මේ කියනවා. ඉතින් මේ මේ ගල දිගෙන් වතුර එනකොට බින්දුවට අර තඹහැලීට වැටෙනවා. ඉතින් ඒ කවුද ඒ ගයිඩ් කෙනකින් අහලා දෙනවා මොකද්ද මේ කියලා. ඉතින් මිනිහා දන්න ඉංග්‍රීසියෙන් තමයි කියලා දිනේ ගල දිග ඕට කමින් තඹහැලීට තපස් කියලා. හරිද? ගල දිග ඕට කමින් තඹහැලීට තපස්. ඉතින් ඒ මනස දන්න එක කොහොම හරි ඒක කිව්වා. නමුත් ආ සුද්දර තේරුණාද දන්නේ. ඉතින් මොකද?
ඔව්
ඒක හරි. දඹුල්ල චිත්‍රයන්දේ ගලවේල නුදුරුව ජීවත් වෙන නිලගම සිත්‍ර පරපුර සීගිරි චිත්‍ර නිර්මාණයකලෙත්
මේ නිලගම සිත්තර පරපුර බවයි ජන විශ්වාසය. ගලවල ඉඳලා හැතුම් පහක් පමණ ගිය විට නිලගම විහාරය අසල මේ පැරණි චිත්‍ර පරපුරය ජීවත් වෙනවා. සීගිරි චිත්‍රවල කළුතෙල් හා විනාශ කළ විට ඒ චිත්‍ර සකස් කිරීමට පැමිණි ඉතාලි චිත්‍ර ශිල්පී ලුසියානෝ මරාන්සි පැරණි චිත්‍ර ඇඳි වර්ණ ගැලපීමට නිලගම පරපුරේ ශිල්පීන් හමුවී කාලයක් ඒ තොරතුරු හදාරලා මෑත කල දඹුලු විහාරයේහි බුදු පිළිම චිත්‍ර සකස් කළේ කීර්තිසිරි රාජසිංහ රජුගල කාලේ නිලගම සිත්තර නයිදී. ඉතින් මේ රත්තරන් වැඩවලට චිත්‍රවලට දැන් දළදා මාලිගාවේ සේරම කැටයම් නිර්මාණය, ඒ සේරම රත්තරන් බඩුව, ඒ වගේ තියෙන නිර්මාණ කරලා තියෙන කියලා තියෙන කවුද මේ දේවේන්ද්‍ර මූලාචාර්යා. හැබැයි දේවේන්ද්‍ර මූලාචාර්යා රජ්ජුරුව විසින් මැරෙව්වා නිලමෙල කේලම කියලා. ඒ පරම්පරාවෙන් එන මිනිස්සු ඔය උඩුනෝර දවුලගල හන්දස් පැත්තේ තව අදර ජීවත් වෙනවා. විශේෂයෙන් ඔබ දන්නවා දැන් මේ පිත්තල පහන්නේම විකුරන්නේ අන්නේ පළාත්වල ඒ පරම්පරික කට්ටි තමයි. දඹුලු ගොස්කොහි තලගොයි මැරීම සිංහල ජනවාහාරයේ කට් ප්‍රකට කීමනක්. මේ අදහස කළේ අහිංසක සතකු තලගොයා මැරීම නෙවෙයි, ඉන්දියාගේ යටි අර්ථයක්. දඹුල්ල තෙත් කලාපයක් හා වියලි කලාපයේ මායිමේ පිහිටි වියලි කලාපයට අයත් තනිතල අභිවක්. ඉතින් එදා මේ තනිතලබ්බේ මුළුමලින්ම කැලෑමෙන් වැහිලා එහි වීවගාව ගොඩ වීසීම හේංගෝ ිතන බවලු සිදු වුණා. ගොඩ වීසීම කියන අහලා තියෙනවද? කුඹුරු ගැන අහලා තියෙනවද? කුඹුරොල්නේ දැන් කුඹුරොල්නේ වීවගාව කරන්නේ.
හේන්වගාවද?
නෑ නෑ කුඹුරොල්නේ වීවගාව කරනවා දැකලා ඇති ඔයගොල්ලෝ.
ඔව්.
ගොඩ වී ගහනවා කියන්නේ එදා කාලේ ඒ තරම් සස්ත්‍රීකයි. දැන් මම දන්නවා මම දැකලා තියෙනවා. ඔය මයංගන එදාසල හෙඹරව ඊළඟට ඔය වගේ තියෙන ඔය දැන් තමයි ඔය දෙයත් ගන්න වෙලා තියෙන්නේ. වතුර නැති කාලේ වැහපු ගමන් නෑ ඉඩෝර කාලේ සුද්ධ කරලා තියෙන ඉඩම් ඔක්කොම කැලෑ පුච්චලා හැරෙමි. ඒක වැස්සත් දෙක වැහපු ගමන් පොළොව පෙඟෙනවානේ. ඉතින් ඒකට වී ඉහෙලා පස්සා මෙයා කරලා දාන එක තමයි ගොඩ වී. ඉතින් ඒකෙත් හොඳට අස්වැන්න එනවා.
ඒ තරම් පොළොව සරුසාර.
පොළොව සරුසාර. ඉතින් ඒක මේක කියන්නේ මම හැට දකලා තියෙන හෙබරව හෙබරව ඉස්සර කියන හෙබරව හෙබරව හරියට අලි ඉන්නවා ඒ කාලේ. මම මේ ගැන අවුරුදු 30ක් විතර එහා කාලේ තරුණ කාලේ ගිහිල්ලා තියෙනවා මේ ඉඳලා තියෙන හෙබරව. අහනකොට මිනිස්සු කියන්නේ හෙඹරු ගියා ගෑයි මොකද අලියල්ලා නැද්ද කියලා අහනවා. ඒ කියන්නේ හෙඹරු ඒ තරමට අලි ඒ කාලේ හිටියා. ඔය ඔය මේ මේ ව්‍යාපාර දියුණුවෙන් ඉසල ගොඩ වී ගහන්න තමයි මොකක් මිනිස්සු ගිහිල්ලා හිටියේ. ආණ්ඩුවේ ඉඩම් වල කරන්න පුළුවන් වෙයි සුද්ධ කරනවා. මේ මොකක් හරි වාඩියක් හදා ගන්නවා ගොඩ වී මාර විදිහට මේ අස්වැන්න. ඔව්. ඉතින් කොහොම වුණත් මේ විවගාව ගොඩ වීසීම හේංගෝයිතන බහුලට සිද්ධ වුණා. ඒ වගේ හේංගෝයිතනත් එමය තිරිඟු කුරක්කන් කුරක්කන් එහෙම ඒ තර විදිහම තමයි. ඊළඟට තාල මිනේරි පුදුම විදිහට ඇත්තම දැන් මේ හදලා විකුණ ගන්න බැරුව තිබුණාට එදා කාලේ හොඳ බෙහෙත් නැතුව ඇදිච්ච ඒවා. ඉතින් වනසතුන් බහුල කැලෑවේ හේංගවගා කාලේ ගොවිය පහලට එල්ලෙන ලීනි මගක් දිග්ගේ ශක්තිමත් ගසක බැඳ ඇති පැලක සීපද කියමින් කාන්සිය මකා ගනිමින් හේන් රැකීම සිරිති වුණා. දැන් මම මේක බලන්න නැතුව කිව්වේ ඒ හේන් වල ගොඩවි කුරක්කම් බඩිරිඟු තල අමු මෙනේරි කැකිරි වට්ටක්ක අබ කොටස්ලෙස හෝ මිශ්‍රව වැපිරීම සිරිතක්. දවදලි හේන් යන විශාල දවකඳන් සපා ශක්තිමත් දඬුවට වටා බැඳ භෝග වර්ග නවයක් හෝ ඒට වඩා මිශ්‍රව වැපරු හේන්. ඉතින් කාන්ති
ඔව් එවැනි මිශ්‍ර භෝග වගාව නිසා හේන් සරුසාර විය, කෘෂි රෝග මර්ධනය විය. මේ හේන් වල තනිකර හෝ මිශ්‍රව බහුලව තල වපුරන ලදී. තල එදා සිංහලයාගේ ආහාරයේ ප්‍රධාන අංගයක් වුණා. ආහාර බැදීමට ගත් අබතෙල් ව්‍යංජන රසවත් කළා. අවුරුදු කාලයට උත්සවවලට තල මිශ්‍ර කිරිබත් තල අලුව තල මිශ්‍ර කැවුම් සකස් වුණා. නෑමේදී මෙන් හිසට දැමීමට තල තෙල් භාවිත වුණා. විශේෂයෙන් දඹුලු විහාරයේ මෙන්ම ජයශ්‍රීමා බෝධියට නිල් පාට තලමල් පිපෙන කාලයට තලමල් පූජාව එදා වැදගත් පින්කමක් ලෙස සලකලා තිබෙනවා. ජයශ්‍රී මහ බෝධියට තලමල් පූජා කරන විට ඊළඟ අවුරුද්දේ තල අස්වැන්න සාර්ථක වන බව ගැමියෝ විශ්වාස කළා. දඹුල්ල ගල් තලාව පාමුල වන්දනාකරුවන් සඳහා විසිතුරු භාණ්ඩ තල එළවලු පළතුරු අලෙවි කළ අවට ගොවියෝ එදා දඹුල්ලේ දැවැන්ත ගස් යට සෙවනේ තම නිෂ්පාදන වන්දනාකරුවන්ට විකුණු බව පෙනෙනවා. මේ භාණ්ඩ අතර තල ඉතා වැදගත් අංගයක් වුණා. අද දඹුල්ල අසලම කුණෑගල පාරේ තල කිරියාගම නමින් ගම්මානයක් තියෙනවා. අතීතයේ දඹුලු විහාරයේ අසලම පැතිරි තිබූ ගමක් බව පෙනී යනවා. අද කැලෑව පැතිරීමෙන් ගම ඈත් වී තිබෙනවා. තල කිරියාගමට ඒ නම ලැබුණේ තල ගොවීන් තලවවා දඹුල්ල වන්දනාවට එන අයට බහුලව තල අලෙවි කළ බැවින්.
දඹුල්ල වන්දනාවට එන අයෙහිදී අඩු මුදලට ගිය ගමන සීවීමට තල මළුවල දමා හිස මත තබාගෙන ආපසු ගමටගෙන ගිය බව පෙනී යනවා. අඩු මිලට ගොවීන්ගෙන් තල මිලදී ගැනීම තලගොයි මැරීම යනුවෙන්ද භාවිත වුණා. ඉන් අදහස් කළේ ගොවීන් හෙට්ටු කර අඩු මිලට තල මිලදී ගැනීමයි. වන්දනාවේ ගොස් මිලදීගත් තල අවුරුදු දෙක තුනක් ගම්මු කැවිලි සෑදීමට භාවිතා කළා.
ගලෙවෙල සිට මැදිපොළ පාරේ තල්කිරියාව නමින් පැරණි ගම්මානයක් තියෙනවා. ගලෙවෙල නුදුරු අකුරම්බොඩ තලවත්ත නමින් තවත් ගමක් තියෙනවා. විශේෂයෙන්ම මහනෝර යුගයේ රජ කළ ද්‍රවිඩ නායක්කාර රාජ යුගයේදී තලවගාව හා තලතෙල් සඳහා වැඩි ඉල්ලුමක් මහනුවර නගරයෙන් දඹුල්ලට ලැබුණු බව තමයි පේන්න තියෙන්නේ. මාතලේ දිස්ත්‍රික් සීමාව කෙළවරේ මඩාටුගම හා කැකිරාව අතරතුර පැරණි ක්‍රමයට ගවයින් යොදා සේක්කුවල තලතෙල් සිඳින දකුණු ඉන්දියාවෙන් පැමිණි තලතෙල් සිඳින ද්‍රවිඩ පවුල් 60ක් පමණ පදිංචි සෙක්කුවත්ත කියන ද්‍රවිඩ ගම්මානය පිහිටලා තියෙනවා. සෙක්කුවත්ත ගමේ සිඳින තලතෙල් මහනුවර රජවාසලටත් උඩරට වන්දනා කරුවන් අතරත් බහුලව පැතිරී ගිය බව හිතන්න පුළුවන්.
මං හිතන්නේ දැන් මේ ඔබ දැන් ওই සෙක්කුව කියන උඩ කතාවට ආයේ දැන් දකුණු පළාතෙත් ඔබ දන්නේ නැති දැන් පොල්තෙල් වල පොල්තෙල් ඉඳින එකටත් ඒ සෙක්කුව භාවිත කරනවා නේද?
ඒ කාලේ භාවිත කළා
කියලා හැබැයි මම නෑ නෑ
නෑ නෑ නෑ නෑ දැකලා නෑ. ඒ කියන්නේ එහෙම සංරක්ෂණය කරපු තැන්වල දැකලා තියෙනවා.
ඔව්. ඒ කියන්නේ හරි. හොඳයි එහෙනම් ඔකේ.
සෙක්කුවත්ත ගමේ සිඳින තලතෙල් මහනුවර රජවාසලටත් උඩර වන්දනාකරුවන් අතරත් බහුලව පැතිර ගිය බව අපිට හිතන්න පුළුවන් මේ කතාවත් එක්ක. තල සිඳීමෙන් පසු ඉතුරු වන තල පුන්නක්කු රසවත් ගව ආහාරයක් වුණා. ගැමියෝ පිටතින්නෙන වන්දනාකරුවන්ට තල ඇට අලවි කළ අතර සෙක්කුවත්ත ගමේ තලතෙල් ඇඟ ගැල්වීමට, හිසට දැමීමට, ඖෂධ පිණිස පහන් දැල්වීමට අලෙවි වුණා. මේ අනුව දඹුලු වන්දනාවේ ගිය අය දඹුල්ල පසුකර වෙනත් වට වන්දනාවේ ගිය අය සිහිවට්ටනයක් විදියට දඹුල්ලෙන් අඩු මිලට තල මිලදී ගැනීම, තලගොයි මැරීමක් විදියට පසු කාලයේදී වැරදි ව්‍යවහාරයෙන් වැරදි අර්ථකථනයක් දෙන පිරුලක් බවට පත් වෙලා තියෙනවා. එහෙත් අද හේන් වගාව සීමා වීම නිසා දඹුල්ලවට තලවගාව බෙහෙමින් සීමා වෙලා තියෙනවා. අද සෙක්කුවත්ත පාරම්පරික ජනයා වෙනත් නගරවලට ඇදී යමින් පවතිනවා. දැන් ඉතිරිලා තියෙන තල සෙක්කු කීපයක් පමණයි. හැබැයි තල සෙක්කු කීපයකුයි මේ වෙනස් විදියට අර්ථකථනය වුණු උපමාවකුයි තමයි දැන් අන්තිමට ඉතිරිලා
තියෙන්නේ.
Thank you.
ඇත්තටම රංගිරි දඹුලු ගල වගේම එම ගීතයත් අහනකොට මොකද මේ සිංහල ගීත අපේ ඉදිරියට ආපු කාලේ මුල කාලේ තිබිලා තියෙන්නේ 60 දශකයේට ඉස්සරලා 50 දශකයේ දකුණු ඉන්දියානු ආභාසයක් තියෙන සහ හින්දි සහ දකුණු ඉන්දියානු ගීතවලට දෙමළ ගීතවලට පද යොදලා තමයි ගීත ගායනා කරලා තියෙන්නේ. ඉතින් එක එක එක්තරා විදිහක මේ ඉදිරිපත් ඉදිරියට ආපු එකක් තමයි මේ චිත්‍රා සෝමපාලයන් ගායනා කරපු ගායනා කීපයක් අපි පරණ සිංදු තමයි හරි ආසයි. දඹුලු ගලේ ගාලුපුරේ යගනගරේ හරි හරි මාසය එතන ඒක ඔක්කොම කියනවා. අර අහන ඉන්නකොට මේ බෝරිච්ච ඇඳලා ආච්චිලා යනවා. හරිද? ගාලුපුරේ අගනගරේ කියලා කියනවනේ. හරි ආසයි. හැබැයි මෙතනත් තියෙන පොඩි කතාවක්. චිත්‍රා සෝම්පාල කියන්නේ දොස්තර මහත්තයෙක් එදා කාලේ රූමත් දියණියක්. එයා සංගීත ඉගෙන ගන්න ගියා මේ සංගීතඥයා ගාවට පීඑල්ඒ සෝම්පාල. පීඑල්ඒ සෝම්පාල කියන්නේ ටිකක් උස සාමාන්‍යයෙන් තලෙළු පුද්ගලෙක්. අවසානයේ මෙතන මේ බොහොම විරුද්ධතා මැද තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. මේ මොකද දොස්තර මහත්තයෙක් දුව සංගීත කරන්න ගිහලා ඉගෙන ගන්න තියෙන වෙන දේවල් කොහොමවත් ඒක දැන් සින්දු අහන කොටත් තේරෙනවා. දැන් ඔහු පිටිපස්සෙන් දැන් ඔහුගේ අර බැරෑරුම් ගොරෑඩි කටහඬ නිකන් අමුතු බර කටහඬකින් මේවා කරනවා. නමුත් චිත්‍රා සෝම්පාලගේ බොහොම සුමිහිරි අර අපි ගත්තාම ඇන්ජලින් ගුණතිලක සුජාත ආතනායක ඒ වගේ ඉතාමත් උච්චස්වරයෙන් ගියන කටහඬක් තිබෙන්නේ. ඉතින් දැන් ඒ අතරතුර තව මට මේ පොඩි ලිපියක් හම්බුණා. මට දැන් මේ ඉමාෂා එනකොට කතා කර හිටියාම ඉමාෂා අපි දැන් ජීවිතයේ තියෙන බලාපොරොත්තු කියලා. දැන් මේ ජීවිතේ බලාපොරොත්තු කියලා තියෙනවා. ඒ වගේම දැන් මම වුණත් මම අභියෝග වලට බාර ගන්න කැමති. ඒ වගේම අභියෝගයක් තියෙනවා දැන් මෙන්න මේ විදිහට කරනවා කියලා. ඒ විදිහට තමයි අපි හැමදාම පුරුදු වෙන්නේ. ඉතින් මේ අභියෝග ජය ගන්නා නායකත්වයේ සෑම මිනිසෙක්ම සෑම මොහොතකම අභියෝග වලට මුහුණ දෙනවා. ඒ නිසා සීනු නායකයන් අභියෝග වලට මුහුණ දී තම පිටිසර ජය ලබා දීමට සෝදානම් වෙන්න ඕනේ. මේ ඉතින් නායකයා කියන්නේ දේශපාලන නායකයෙක් විතරක් නෙවෙයි කණ්ඩායම් නායකයෙක් මෙන්න පෞලක නම් ගෘහමූලිකයත් නායකත්වයට හිමිකම් කියනවා. නලපාන ජාතිකයේ නායකයෙකු අභියෝග ජය ගන්නා අයුරු කඳුබට හෙලි කරලා තියෙනවා. බෝසතාණන් වඳුරු රැළකර නායකය වනයේ සැරිසරනවා. මීට පෙර නොගිය වනයකට පිවිසෙන නායක වඳුරා පිරිසට මේ විදිහට වාද කරනවා. මේ වනාන්තරයේ විෂ කොළ මල් පළතුරු තියෙන්න පුළුවන්. අන්තරාකර ස්ථාන තියෙන්න පුළුවන්. කිසියෙකු මීට පෙර නොකා ගෙඩි මල් කොළ අනුභව කරන්නේ නම් නොහුරු තැන්වල සැරිසරන්නේ නම් මා විමසිය යුතුයි. ඒක තමයි නායකත්වය. පිරිස සීරුවෙන් වනයේ සැරිසරනවා. වනයේ තුල විලක් වෙනවා. නායක වඳුරා විලාවට පරික්ෂා වේදනා. දියබීමට විලට පැමිණි සතුන්ගේ පාසලකුණු විනා පිටව ගියුන්ගේ පාසලකුණු නැති බව වටහා ගන්නවා. ඊට හේතුව විලෙහි වෙසෙන දිය රකුසකු සතුන් බිල්ලට ගැනීමට විය යුතුයි නායකයා අනුමාන කරනවා. ඔහු පිරිසට තම අදහස දන්නා දියට නොබැසින ලෙස අවවාද කරනවා. අවශ්‍ය නම් දියබීමට වෙනත් විලක් සොයා යන්නට පුළුවන්. ඒ අභියෝගයේ ජය ගැනීමක් නොවේ. ප්‍රශ්නයේ මගහැර විකල්පයකට යාමක්. අභියෝගයේ ජය ගැනීමට නම් දිය රැකුසා සිටියේදී මෙම විලෙන් දියපානය කළ යුතුයි. නායක වඳුරා ඒ සඳහා උපායක් යොදනවා. කැලේ ගැට නැති බටදඬු ගෙනවිත් විලට තමා දිය උරා බොන ලෙස නායකයා නියම කරනවා. දිය රැකුසකගේ බලය ඇත්තේ දියේ පමණයි. ගොඩ සිටනාය මරා කෑමට දිය රැකුසකට නොපිළියන. දිය රැකුසා බල රහිතව ලැජ්ජාවට පත් වෙනවා. ගැටලුවෙන් පලා නොගොස් අභියෝග ජයගත යුතු බව බෝසත් චරිතයෙන් අපිට හෙළි වෙන්නේ. සමාජයකට අවශ්‍ය වෙන්නේ එවන් නායකත්ව බව අපට පසක් වෙනවා. මේක සරු දෙවියට බෝසත් වගේ කියන කෘතියෙන්. ඇත්තම දැන් නම් අපිට නායකත්වයේ කියන ඉතාලම වැදගත් කාලේ තමයි මේ ලිපි අපිට හම්බෙලා තියෙන්නේ. මේ ඉතින් ඒක ඇත්තම බොහොම අමයිතන්නේ කොහෙන් මේක ආවද දැන්නේ මේ කාන්ති මට එකපාරට මේ කොහොම වුණත් අපි මෙහෙමයි දැන්
කාලයට ගැලපෙන මාතෘකාවක්.
ඔව් කාලයට ගැලපෙන මාතෘකාවක් කියන්නේ දැන් නායකයෝ මේ ඉතින් මතක් මේක අපි දැන් අපි මේ සජීවීව කතා කරන සමාජ ප්‍රශ්නයක් නේ. අපි භාෂා ශෛලිය පොරිම මට්ටමින් අපි පත්තාගෙන යනවනේ. දැන් ඒ දවසල මේ දවසල මූණු පොතේ දකින්න ඇති පොලිස් කාර්යයක් මේ මොකද්ද මේ මිනිස්සු කල්ලාන ගහනවා බන්නවා මේ මෙම මේ ජනාධිපති තමෙ පිස කිව්ව නේද කියලා. නෑ නෑ මම කිව්වේ නෑ නෑ මම කිව්වේ නෑ මං ඒ වෙන රටක නායකයෙක්. ඉතින් වෙන රට කොහෙද මේ මයිසේ ගැකු පිස්සුණු ජනාධිපති කින්නේ මේ රටේ නේ කියලා.
මූණු පොතේ තියෙන දේවල් ගැන කතා කරන්න ගියොත් අපිට තව පැය කිහිපයක්.
නමුත් ඇත්තටම මේ වගේ හොඳ නිර්මාණ තියෙන හොඳයි අපි එහෙනම් මේ ගීතයත් අහලා ඉඳිමු අපිට තව තියෙන කාලේ.
සිංගිලාල උඹලා වනසේයෝය සිටිනා තැනට බවබෝ සම්පත් පෝය අපේ පුරට අකලට අනවින බෝය හඹා ඇදෙන නොමිනිස් කම හන්දාය බනබෝය අසනා බනබෝය රකිනා කෙනෙක් ගම් අතකත් නැතිසේය ඩිංගිරාලගේ කැලයත වනනේ ඒත් උඹට මේ අවනතු නැතුවාය ජිංගිරාල උඹ තාමත් දඬු මැස්සේ අනන්තරේ වනසිව්හාවුන් ඔස්සේ අකල් විනාසෙට වහිනා මහවැස්සේ අපරාලලා අභයක හැම පැතිස්සේ
අදත් එක්සත් ශ්‍රී ලංකා සංගමය වෙනුවෙන් ජන්මභූමි වැඩසටහන නිෂ්පාදනය කළ මම ගාමිණී සිරිවර්ධන ඒ සමග ඔබට හඬ දායකත්වයේ ලබා දෙමින් තාක්ෂණයේ හැසිරුවෙත් ගාමිණී සිරිවර්ධන අද වැඩසටහනේ හඬ දායකත්වයේ ලබා දුන්නා
මම කාන්ති මම එමා ශාකොඩිතවක්කු එත් එක මෙහෙමනම් ලබන සතියේත් මේ විදියටම ඔබේ නිවහනට ගොඩ වෙන්නට මතක තියාගන්න අපිත් එක්කතු වෙන්න කියලා ආරාධනා කරමින් අපි එසේනම් සමුගන්නම් ඔබට ආයු බොහෝ වේවා
නොමිනිස් කම හන්දා